रत्नदीप जन्मभूमि
जन्मभूमि एकसत श्रीलंका संगमेन
अपे उदार मातृभूमि मातृभूमि
අද 2017 ඔක්තෝබර් මස නැත්නම් වක් මස 18 වෙනි බුද දින අපි ඔබගේ ආලින්දයට ගොඩ වදින්නේ අවට පිපී ඇති මල්වල සුගන්ධයද රැගෙනයි. ඇසළ මස ආරම්භ වුණු වසන්ත කාලෝ වක් පෝය සමග අවසන් වන්නේ කඨින උත්සවෙන් පසුවයි. මේ මාසය බෞද්ධයන් අතර චීවර මාසය ලෙසද හැඳින්වෙනවා. අටමහක් කුසල යන්නෙන් පළමු පින්කම වන්නේ කඨින පින්කමයි. කඨින චීවර පූජාව තුළින් ලැබෙන පින මහ පොළොවෙන් කම්පා නොවේ. අධික සුළඟින් නොසෙල්වෙන මහා මේරු පර්වතයේ මෙන් නොසැලෙන බව පැරණි පොතපතේ සඳහන් වෙනවා. කඨින චීවරය දෙපට සිවුරකින්ද, තනිපට සිවුරකින්ද, අඳන සිවුරකින්ද පූජා කළ හැකි වෙනවා. මේ සමගම පූජාවට භාජනය වන අනෙකුත් පූජා ද්‍රව්‍යවල ලැයිස්තුවක් කඨින වංශය නම් පොතේ දැක්වෙනවා. පුද සුවඳ බඩු, ඇන්ද පුටු, පැදුරු, කලාල් පිඟන්, බුමුතුරුණු, කෙන්ඩි, පත්කඩ, පෙරහන් කඩ, පාත්‍ර, සැරටිය, බුලත් සැර, කතුරු, බෙහෙත් බඩු, කුළු බඩු, බුලත් පෙට්ටි, වටාපත්, ඉඳිකටු, ගිනිකටු, පොත්, පොත් පෙට්ටි, තෙල් කුප්පි, ගිනි කබල්, කැති, උදළු, පොරවා, නියන් කියත්, පිරිත් පැන් තාලි සහ තවත් දෑ මේ ගොන්නට එක්වෙනවා. මේ පූජාවන්ගෙන් පෙනෙන්නේ විහාරස්ථානයකට අවශ්‍ය සියලු භාණ්ඩ පූජා කිරීම කඨින පින්කමේද කළ බවයි. වර්තමානයේදී මේට වඩා දෑ පූජා භාණ්ඩ අතරට ඇවිත් තිබෙනවා. විදුලි උපකරණ, මහන මැෂින්, ශීතකරණ, විදුලි පංකා, සබන්, ලියුම් කවර, සනිප ආරක්ෂක දියර සමග කප්රුකක් යයි සලකමින් දසක අත්තක් කපා එහි නූල් පටවලින් සැහැළු දේවල් වන බෙහෙත් වර්ග, කැවිලි පෙවිලි, ධානය වර්ග, බෙහෙත් තෙල් මී පැණි එල්ලීමද කෙරෙනවා. දේවානම්පියතිස්ස රජතුමා තම ඇමති අරිට්ටු ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා වෙත සංගමීතා තෙරණිය මෙහි එවන මෙන් පණිවිඩයක් යැව්වේද මෙවන් දිනකයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සංගමීතා තෙරණිය මෙහි ශ්‍රී මහබෝධියේ ශාඛාවක රැගෙන ආවා පමණක් නොව භික්ෂුණී ශාසනයද ඇති කළා. නැවත මවුරට පිට පැමිණි අරිට්ට ඇමති පසුව භික්ෂුවක් වුණේද වප්පෝය දිනකයි.
ජය සිරි මහබෝධි රන්වැලි සහාදී මිහින්තලය ඉසුරු වුනි අවකන සිරි පාහි මේ රන් රන් ගිරි දමුළු ගලේ සලනයි නිද සමාරාමනු රුහුණු පිටි මායාරත පවසයි නිදහස් උදාන ජය සිරි මහබෝධි රන්වැලි සෑ මිහින්තලය ඉසුරු වුණිය අවු
වැදගත් සිදුවීම් කීපයක් සමගින් වැඩසටහන ආරම්භ කරමු. ඇමරිකන් එක්සත් ජනපදයේ හඩ්සන් ගංගාව හරහා බැඳි නිව්යෝර්ක් හා නිව් ජර්සි නගර දෙක එක් කරන ජෝර්ජ් වොෂින්ටන් හෙවත් GW පාලම මහජනයාට විවෘත වුණේ 1931 ඔක්තෝබර් පළවෙනිදා. මේ තට්ටු දෙකකින් සමන්විතයි. උඩ තට්ටුවේ නැත්නම් උඩ ලෙවලේ මංතීරු 4ක් ඇති අතර පහත තලයේ මංතීරු 14ක් තිබෙනවා. වසරකට සාමාන්‍යයෙන් වාහන මිලියන 103ක් පමණ මෙහි එහා මෙහා යන බව වාර්තා වෙනවා. අභ්‍යවකාශය ගැන පරීක්ෂණ කටයුතු කරන NASA සංවිධානය National Aeronautics and Space Administration බිහි වුණේ 1958 ඔක්තෝබර් 5 වෙනිදා. මිනිසා හඳට යැවීමට සියලුම කටයුතු කෙරුණේ NASA සංවිධානයේ ප්‍රධානත්වයෙන්. මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වූ Dr. No තිරගත වුණේ 1962 ඔක්තෝබර් 5 වෙනි දින. එහි ප්‍රධාන චරිතය එදා නිරූපණය කළේ ෂෝන් කොනරි. 2019 වන විට එහි 25 වෙනි බොන්ඩ් චිත්‍රපටය තිරගත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එහි ප්‍රධාන චරිතය ඩැනියල් ක්‍රේග් රඟපානවා. ඉන්දියාවේ දේශපාලන සහ ආගමික ලොව ප්‍රධාන චරිතයක් මෙන්ම බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීමේ සටනේදී නායකයෙක් වූ මොහන්දාස් හෙවත් මහත්මා ගාන්ධි උපන්නේ 1869 ඔක්තෝබර් 2 වෙනිදා. සාමකාමී සටන සත්‍යග්‍රහ ව්‍යාපාරය හඳුන්වා දුන් ඔහු අදටත් ඉන්දියාවේ බුහුමන් ලබන ඓතිහාසික චරිතයක්. Thanksgiving Day හෙවත් තුති කිරීමේ දින ඇමරිකාවේ නිවාඩු දිනයක් කර එම දිනේ සෑම නොවැම්බර් මාසයකම අන්තිම බ්‍රහස්පතින්දා විය යුතු බවට ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා නිවේදනය කළේ 1863 ඔක්තෝබර් 3 වෙනිදා. අදටත් තුති කිරීමේ දිනේ ඇමරිකානු පවුල්වල ඉතාමත් වැදගත් දිනයක්. ඒ දින පවුලේ සෑම සමාජිකයෙක්ම මහගෙදරට ඇවිත් කෑම මේසයට සහභාගි වන්නට වැරදරනවා. ඇමරිකාවට පය තැබූ ප්‍රථම පාප් වහන්සේද එක්සත් ජාතීන් ඇමතු ප්‍රථම පාප් වහන්සේද 1965 ඔක්තෝබර් 5 වෙනිදා එහි ගිය 6 වෙනි පෝල් පාප් වහන්සේයි. මිනිසා විසින් සාදන ලද විශාලම ජලමාර්ගය තමයි පැනමයල. අට්ලාන්ටික් සාගරය සහ පැසිෆික් සාගර දෙක අතර නැව්දාවණය වන්නේ මෙම කෘත්‍රිම එළහරයි. එහි දිග කිලෝමීටර් 77ක් වෙනවා. ප්‍රංශය මගින් 1881 දී ආරම්භුණු මේ විශාල කාර්යය මිනිස් හා මුදල් බලය නැතිවීමෙන් පසු ඇමරිකාව මෙම කටයුත්ත 1904 දී බාරගත්තා. 1914 දී විවෘත වුණ මේ ඇලේ අයිතිය තිබුණේ ඇමරිකාවටයි. මේ ඇල එදා නව ලොව පුදුම හතෙන් එකක් ලෙස හැඳින්වුණා. වසර 95ක ඇමරිකානු ග්‍රහණයෙන් පසු පැනම මා අධිකාරියා වෙතට පැනම ඇල කලාපය ඇමරිකානුන් බාර දුන්නේ 1999 ඔක්තෝබර් පළවෙනිදා. කෝවිලගේ ඇන්ටන් විජයකුමාරතුංග නම් ශ්‍රී ලාංකික ජනප්‍රිය චිත්‍රපටි නළුවා උපන්නේ 1945 ඔක්තෝබර් 9වෙනිදා. අද ජීවිතුන් අතර සිටියා නම් ඔහු තම 72 ජන්ම උත්සවය පවත්වනවා. නමුත් බලලෝභී දේශපාලකෙක් කුමන්ත්‍රණය කර ඔහු මරා දැමුවේ යන්තම් වයස 42 තම නිවසේ මිදුලේදී. ඒ ශෝක දිනය මට අද මෙන් මතකයි. රෝමියෝ සහ ජූලියට් කතාවේ සුළු චරිතයක් කළ පසුව හන්තානේ කතාවෙන් ප්‍රසිද්ධ වූ විජය තම කෙටි ජීවිත කාලය තුළදී චිත්‍රපට 114ක පමණ රඟපෑවා. රංගනයට මෙන්ම ගී ගායනයටත් දස්කම් පෑහු මිනිස් ගුණාංගයන්ගෙන් යුත් සත්පුරුෂයෙක්. එතුමා ගැන පුනපුනා නොකියන්නේ එතුමා ගැන ශ්‍රී ලංකාවාසීන් දන්න නිසායි. අපි මෙතන එතුමා සිරහසි කරමු. ඔබතුමාට නිවන් සැප ලැබේවා.
බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන, බලන්න මලක නොරැඟි මලක රොණට බඹරු ඇදෙන, විඳින්න සතුට සතුට මිහිරි දිවිය ඔබට ගෙන, බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න, බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන, බලන්න මලක නොරැඟි මලක රොණට බඹරු ඇදෙන, විඳින්න සතුට සතුට මිහිරි දිවිය ඔබට ගෙන, බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න. යුගෙන් යුගේ සතුට සැපත සොය සොයා මිනිස් මොලේ ආස පොළව අභිබවා ගියා, මලින් මලට ඇදෙන බඹරු නොදක ඇස පියා, බලන්න බඹරු කුඩක මල කරා, බලන්න බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන, බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු වැදෙන, විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන, බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න. අම්ද දන්නේ නෑ, එදා හොඳට මෙදා හොඳට දකුණු දන්නේ නෑ, සදාතනික සතුට සැපත අපට එන්නේ නෑ, සොයන්න මොටද නොතිර ලොවක රහස, බලන්න බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන, බලන්න මලක මරණි මලක රොණක බඹරු ඇදෙන, විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන, බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න, බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන, බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන, විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන, බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න.
අභව්‍යකාශයේ සිට පෘථිවිය ඡායාරූපයක් මුල්වරට ගැනුනේ V2 නම්බර් 13 නම් යානයේ සවිකර තිබූ කැමරාවකින්. දින 1946 ඔක්තෝබර් 24 දින. එදා මෙදා පෘථිවිය ඡායාරූප කතරම් අරගෙන ඇද්ද? ලොව ප්‍රථම චන්ද්‍රිකාව ස්පුට්නික් 1 රුසියා විසින් අභව්‍යකාශගත කෙරුණේ 1957 ඔක්තෝබර් 4 දින. වසර 60කට කලින් තරකකාරී ඇමරිකාව රුසියාවට කලින් මේ වික්‍රමය කරන්න බලාපොරොත්තු වුණත් ඔවුන්ගේ වෑන්ගාඩ් නම් චන්ද්‍රිකාව පොළවෙන් යන්නටත් පෙර විනාශ වුණා. වසර 35ක් තිස්සේ ක්‍රියාත්මක වූ පවුලකට එක දරුවෙක් පමණක් සීමා කිරීමේ නීතිදාමය චීනය විසින් අවලංගු කර ලැබුවේ 2015 ඔක්ටෝබර් 29 දින. ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි තමාගේම ආරක්ෂක නිලධාරියෙකු විසින් තමන්ගේම නිවසේ මිදුලේදී ඝාතනය කරනු ලැබුවේ 1984 ඔක්තෝබර් 31 දින. ගුඩ්ස් ඇන්ඩ් සර්විස් ටැක්ස් යනුවෙන් රජයට 10%ක් ආය කර ලබද්ද නව ශ්‍රීලන්තයේ ප්‍රථම වරට නීතිගත කෙරුණේ 1986 ඔක්තෝබර් 1 දින. අදටත් පාරිභෝගිකයන් වන අපි මේ බද්ද ගෙවනවා. අඳුන්වා දුන්නේ එදා මුදල් ඇමති රොජර් ඩග්ලස් මහතා. නව ශ්‍රීලන්ත කාන්තාවට ජූරි සභිකයන් ලෙස පත්වීම් ලබන්නට හැකියුවේ 1942 ඔක්තෝබර් 26 දින සම්මත වූ නීතියකින්. දිනකට පැය 8ක සේවාව ලබා ගැනීම නිමිත්තෙන් නව ශ්‍රීලන්ත කම්කරුවන් එම ජයග්‍රහණය මුල් කරගෙන ප්‍රථම කම්කරු දිනය ලෙස හැඳින්වීම උත්සවකාරයෙන් පැවැත්වුවේ 1890 ඔක්තෝබර් 28 දින. නව ශ්‍රීලන්තයේ තම දෙවැනි ලෝක රග්බි කුසලාන 2011 ඔක්තෝබර් 23 දින ගත් අතර තෙවැනි වරටය 2015 ඔක්තෝබර් 31 දා ජයග්‍රහණය කළා. දෙවරම නායකයා වූයේ ඍෂි මෙකෝ මහතා. ජාතියේ පියා ලෙස ඇඳින්වන ලංකාවේ ප්‍රථම අගමැති වූ ඩී.එස්. සේනනායක මැතිඳු බෝතලේ වලව්වේදී උපත ලැබුවේ 1884 ඔක්තෝබර් 20 දින. ලංකාවට එතුමා දුන් දායාදය කියා නිම කරන්න බෑ. ලේ නොවැගුරුණු නිදහස් ලංකාවක් මෙන්ම ඉදිරියේදී බතබුලතින් සරු වූ ආර්ථිකයක්ද ඇති කිරීමටත් එතුමා කෘෂිකාර්මයේ දියුණුවටත් අත්තිවාරම් කැපුවා. වර්ග සැතපුම් 384ක භූමි ප්‍රමාණයක් පුරා විහිදුණු විශාල ජල සමුද්‍ර එදා ඉංගිනියාගල ඉදිකරේ ගල්ලොය බහුකාර්ය යෝජනා ක්‍රමය ලෙසටයි. මේ ජලාශය තුළ මිනිස් වාසයෙන් තොර දූපත් 75ක් පමණ සෝභා දහමේ සිරිය දෙගුණ කරනවා. මේ යෝජනා ක්‍රමය යටතේ ජනපද 40ක් ස්ථාපනය කිරීමේ වැදගත් ජාතික මෙහෙවරක්. ලංකාවේ අද වනතුරුත් ඇති සුවිසල්ම ජලාශය මෙයයි. සේනානායක අගමැති මැතිඳුන්ට ගරු කිරීමක් වශයෙන් පසු කලක මේ සේනානායක සමුද්‍රය ලෙස නම් කෙරුණා. මේ විශ්වකර්ම කර්තව්‍යයට පිටරට ණය මුදල් නොව භාවිතා වුණේ අපේම භාණ්ඩාගාරයේ මුදල්. එයින් පේනවා එදා ආර්ථික තත්ත්වය. අද ලෝකෙටම බරක් වී ණය මුදල් පිටරටින් ගෙන ඒවායින් තමන්ගේ සුඛෝපභෝගී පුද්ගලික ජීවිතය සතුටු කරන මැති ඇමතිවරුන් ඇතුළු නායකයන්ගෙන් අපි බලාපොරොත්තු වන්නේ මොකක්ද? ණයබරින් තොර භාණ්ඩාගාරයක් ලක්මෑනිට ඉතිරි කර 1952 මාර්තු 22 මිය ගිය සේනානායක උතුමාට නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර ශ්‍රී ලාංකික සිංහල ආණ්ඩුකාරයා වූ සර් ඔලිවර් ගුණතිලක උපන්නේ 1892 ඔක්තෝබර් 20. දකුණු පළාතේ බිහි වූ සුප්‍රකට දේශපාලඥයෙකු අපගේ පස්වෙනි අගමැති විද්‍යානන්ද දහනායක මහතා උපන්නේ 1902 ඔක්තෝබර් 22. කිසි දිනක පිටරට නොගිය අගමැති ඔහුයි. පළවෙනි පන්තියේ දුම්රිය ටිකට් පතක් අතේ තිබුණත් සාමාන්‍ය මිනිසුන් සමග තුන්වැනි පන්තියේ ගියෙත් ඔහුයි. සිරිමා රජයේ රෙදියාර 6කට සීමා වූ අවස්ථාවේදී එය විට විරුද්ධත්වයේ පෑමට පාර්ලිමේන්තුවට අමුඩයක් ඇඳගෙන ගියෙත් ඔහුයි. වර්ණවත් චරිතයකින් නිබි දහනායක මහතා කොයි පක්ෂයේ මැතිවරණයකට ආවත් ගාල්ලේ මහ ජනතාව දහනායක ඡන්දය දැම්මේ ඒවා දහනායක ඡන්ද නිසයි. ඔහුටත් නිවන් සැප පතමු. 1884 ඔක්තෝබර් 17 දින උපන් CWW කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ඇඳින්වෙනවා. ඔහුගේ 133 ජන්ම සංවත්සරය පසුගිය සෙනසුරාදා හොරණ නගරයේදී සැමරුණා. ලංකාවට පාර්ලිමේන්තු ක්‍රමය අඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යවරුන්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මුල්වර සැසිවාරය රැස්ුණේ 1708 අප්‍රේල් 1 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවය ස්වාධීන පාර්ලිමේන්තුවක් වශයෙන් ප්‍රථමයෙන් රැස්වී ඇත්තේ 1947 ඔක්තෝබර් 14 දිනයි. දැනට වසර 70ක් සම්පූර්ණ කරා. පළමි පාර්ලිමේන්තුවේ අගමැති ඩී.එස්. සේනනායක ගරු මැතිතුමා. කතානායක ෆ්‍රැන්සිස් මුලමුරේ මහතා. විපක්ෂ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා යන දේශ ප්‍රේමීන්ගෙන් සමන්විත වුණා.
පිනවමු ඔබ ලංකා, ඔබවමු ඔබ ලංකා විවිධ පුර රකිමු ඔබ ලංකා ගැඹුරු විජය බානිරිඳුල්ලද ලංකා කුල තිති දැමි සිරි රහල් කුමර තුමු පණුවන් ලද ලංකා විදුසක් විති මහ පෙරකුම් කිවි සුරු කිවියන් ලද ලංකා ඔබ රැකුණොත් ලෝකුමුවදර අප හට සීත ගමුලි ලංකා 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 පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා විවිධි තුරකිමු ඔබ ලංකා අත පොවනට උන් මුන් අටයිදනු තබමු ලංකා අවහොත් මෙහි උන් ලුකු බඳවා ගොළු මුහුද ගෙවමු ලංකා ගොඩදිය අහසේ හැම තැන ඔබගේ නම කියවමු ලංකා අවසන පුරට මේ ගය මෙහි නැවවමු ලංකා 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 පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදි තුරකිමු ඔබ ලංකා
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව සීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුණට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝතන සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි. දර්ශන සූර නන්දා මාලනී මහත්මිය 1943 අගෝස්තු 23 වෙනි දින අලුත්ගමදී උපත ලැබූ මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා දැරිය පසුව කොටහේනේ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙන් සිප් 4 හදාරන අතර කවි තරඟයකට ඉදිරිපත් වී එන් ජය ගත්තා. ඇයගේ ගායනය ගැන පැහැදුණු පණ්ඩිත අමරදේව ලංකා ගුවන්විදුලි ළමා බණ්ඩපයට ගී ගැයීමට ඇයට ආරාධනා කළා. ඇය එදා ගැයුවේ බුදු සාදු යනු ගීයයි. පසුව අමරදේව ඩන්ස්ටන් ඩිසිල්වා ආදී සංගීත වේදීන් යටතේ පද්‍යාවලි මධුවන්ති පුෂ්ප පුරාණය නිර්මාණ රේඛා කල්පනාවැනි ගුවන්විදුලි වැඩසටහන් වලට අත්වල් ගායනයෙන් දායක වුණා. මේ අතර රජයේ ලලිත කලායතනයෙන්ද සංගීතය හා වාදනය විශාරද වික්ටර් පෙරේරා සහ සංගීතපති ප්‍රේමදාස මුදුන් කොටුව වැනි සංගීතවේදීන් වෙතින් සංගීතය හදාරා ලක්නෞහි මහත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් සංගීත විශාරද ප්‍රථම පන්තියේ සමර්ථයක් ලබා ගත්තා. ලංකාවට පැමිණි පසු ඇය ගුවන්විදුලි සේවයේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙස ශ්‍රේණිගත වූවා. මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්පූර්ණ වර්ණ චිත්‍රපටිය වූ රන්මුතු දූවේ ගලන ගඟකි ජීවිතය යන ගීතය ගයමින් සිනමාවට පිවිස 1963 දී පැවැතුණු ප්‍රථම සරසවි සම්මාන උළෙලේදී සිය ප්‍රථම ගීතයෙන්ම වසරේ හොඳම චිත්‍රපටි පසුබිම් ගායිකාව ලෙස සම්මානයක් ලබා ගත්තා. එතැන් පටන් සරසවි සම්මාන රැසක් දිනා ගත්තා. මේ සිංහල අපගේ රටයි දසමස කුසේ දරා කිංචි පිංචි හඳහාවුන් හඳේ අම්මාවරුනේ අහසින් බසින ඉවුරු බිදුණු ගං තලාව උදේ හිරු යනාදී ගීතයන් මුල් තැනක් ගත්තා. මේ විදිහට සරසවි සම්මාන ඉතිහාසයේ හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවකට හිමිවන සම්මාන වැඩිම වාරයක් හිමි කරගත්තේ නන්දා මාලනී ගායිකාවයි. මොනරතැන්න චිත්‍රපටියට හඳහාවුන් හදේ ගීතය සරසවි සම්මානයක් පමණක් නොව ප්‍රථම ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබුවා. වැස්ස වැටී මිදුලේ නොපෙනෙන දෙනෙතට භව තෘෂ්ණා උදේ හිරු යන ගීයන් වෙනුවෙන් සම්මාන ලැබී ජනාධිපති සම්මාන ඉතිහාසයේද වැඩිම සම්මාන දිනාගත් ගායිකාව බවට පත් වුණා. ඒ වගේම සක්වල එතරට ඇසෙන ගොපලු වස්තණ්ඩෙන් ඉවුරු බිඳුණු තැනි තලාව යනී ගීතයන්ට ස්වර්ණ සංක සම්මාන හිමි කරගත්තා. ටෙලිනාට්‍ය කලාවේදී අකල් අනෝරා ගීතයට සුමති ටෙලි සම්මානයේද පවර මෙනුවර සං නාට්‍යයේදී ගායනා සඳහා සිග්නි සම්මානයේද ඇයට ලැබුණා. සුමති සම්මාන උළෙලේදී කිසියම් කලාකරුවෙකුට ජීවිතේ එක්වරක් පමණක් පිදෙන UW සුමතිපාල සම්මානයේද කිසියම් කලාකරුවෙකුට ජීවිතේ එක්වරක් පමණක් පිදෙන රයිගම් ටෙඩිස් සම්මානයේද ඇය හිමි කරගත්තා. 1972 ලංකාවේ ජනප්‍රියම ගායකයා ලෙස එච්.ආර්. ජෝතිපාල දීපසිකා සම්මානයෙන් පුද ලබන විට ජනප්‍රියම ගායිකාව ලෙස ආයදා දීපසිකා සම්මානය හිමි කරගත්තේ නන්දා මාලනී. නවලිය පාඨක ඡන්දෙන් කීප වරක්ම රස සුවඳ බිරිඳ සම්පත යන ප්‍රකාශන මගින් මෙහෙවන ලද ඡන්දවලිනුත් ඇය ජනප්‍රියතම ගායිකාව ලෙස පිදුම් ලැබුවා. ජනතා ඡන්දය අනුව දිවිනේ ජනප්‍රියම ගායිකාවට වාර්ෂිකව පිදෙන ස්ලිම් නෙල්සන් සම්මාන උළෙලේදී පිටම වසර 9ක් වැය ජනප්‍රියම සම්මානය දිනා ගත්තා. නන්දා මාලනී විසින් නිකුත් කරන ලද ගීත ඇටි කැසට් පට සහ සංගීත තැටි අතරට කප් සුවහස හස්කල් ශ්‍රවණ ආරාධනා පහන් කඳ යාත්‍රා හඳහාමි තාරකා ඇස් සංකපද්ම පෙම්බර ලංකා නිලම්බරේ අරලිය ලන්දට සාරිපොඩිත්තක් රන් කෙන්දෙන් දේදුණු පායා මලට රේනු මහගිරි අරණේ මල් මද බිසව් තරු සාදුනාද යනාදිය ඇතුළත් වෙනවා. ඇය ගීත සිය ගන්නකටත් වඩා තනු නිර්මාණය කර තිබෙනවා. සංගීත අධ්‍යක්ෂණ ක්ෂේත්‍රයට පැමිණි අය ශ්‍රී ලංකා ප්‍රථම සංගීත අධ්‍යක්ෂකවරිය ලෙසත් වාර්තා තැබුවා. ඒක පුද්ගල සංගීත ප්‍රසංග තුනක් ඇය කරලියට ගෙනාවා. 2010 ශ්වේත රාත්‍රිය නම් වූ සිව්වැනි ඒක පුද්ගල සංගීත ප්‍රසංගය තාමත් කරලියේ රැඳී තිබෙනවා. සරල ගීයට චිත්‍රපට ගීයට මුළු මහත් සංගීත ක්ෂේත්‍රයටම කළ සේවාව වටහාගෙන ඒ උදෙසා නන්දා මාලනීගේ දායකත්වයට උපහාර හා ගෞරවයක් වශයෙන් ඔක්තෝබර් 6 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දර්ශන සූරි සම්මාන උපාධියකින් සැරසීමට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය පියවර ගත්තා. මරට ගායිකාවක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් ආචාර උපාධියක් ලබන ප්‍රථම අවස්ථාවද මෙයයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්යවරුන් පාලක මණ්ඩලය සහ ශිෂ්‍ය ප්‍රජාව නන්දා මාලනී මහත්මිය මේ විදිහට අගය කරනවා. ගීත ගායනා කරන ගායක ගායිකාවන් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. සමහරුන්ට සිංහල උච්චාරණය කරන්නත් බැහැ. සමහර සිංහල වචන බාගිට ගයනවා. සමහර වචන ගිලිනවා. ඉතින් මෙවැන්නන් අතරේ සිංහල බස අසන්නන්ට තේරෙන විදිහට හරි උච්චාරණ ඇතිව ගායනා කරන නන්දා මාලනී මහත්මියගෙන් උපදෙස්ගෙන සිංහල ඕඩියෙන්ම සිංහල ඉගෙන ගන්න බලමු.
අප සමාජයේ පුද පූජා. වසර සිය ගානක් තිස්සේ ලංකාව ආක්‍රමණය කළ දෙමළ හින්දු ආක්‍රමණිකයන්ගෙන් සමහරු මෙහිම පදිංචි වුණා. ඒ සමගම උඩරට සෙන්කඩගල රාජ්‍ය සමයේදී රටේ රජවරුන් බිරින්දෑවරුන් ගෙන්වා ගත්තේ දකුණු ඉන්දියාවේ හින්දු දෙමළ කුමාරිකාවන්. මේ කාන්තාවන් සහ ඔවුන්ගේ පරිවාර අයගේ පහසුව තකා රජවරු තමන්ගේ බෞද්ධ පන්සලේම හින්දු කෝවිල් ඉදි කළා. ඉහත කී හේතුන් නිසා බෞද්ධාගම කෙරෙහි හින්දු ආභාසය වැඩි වුණා. ප්‍රභූවරුන් අනුගමනය කිරීම සමාජයක මෙය අරුමයක් නොවේ. ඉතින් බෞද්ධ සමාජයේදී බාරහාර, පුද පූජා, දේව පූජා, දේව කන්නලව් යනාදී බහුලව අන්තර්ගත වෙන්න පටන් ගත්තා. අද දක්නට ලැබෙන්නේ එවැනි ආගම් පරිසරයක්. ඉතින් බාරහාර වීමෙන් පසු ඒවා ඔප්පු කිරීමට දෙවියන්ට පළතුරු පූජා වට්ටිය ආදී පුද කිරීමත් අද සුලභව දක්නට හැකි. කතරගම, විභීෂණ, සමන්, උපුල්වන් ආදී දෙවිවරු ලක්දිව පුරාම මෙසේ පූජා වට්ටි වලින් පිදුම් ලබනවා. පත්තිනි දෙවඟ මේ දෙවිවරුන්ටත් වඩා පුද සත්කාරයට ලක් වෙනවා. පූජා වට්ටි කීප වර්ගයක්ම තිබෙනවා. මේ අතරින් වඩාත් ප්‍රචලිත වන පූජාව ලෙස පෙනී යන්නේ ප්‍රදීප පූජාව, භෝජන පූජාව, පංච මදු පූජාව, සුගන්ධවත් පූජාව හා පානක පූජාවන් බැතිමතුන් අතර ජනප්‍රිය බවයි. පූජා වට්ටියක් නිසි ලෙස සකස් කර ගැනීමේදී එම ස්ථානය කහදියර ඉස පිරිසිදු කර ගන්නවා. භාවිතා කරන සියලුම භාජන කහ වතුරෙන් සෝදා ගත යුතුයි. එහි තබන බුලත් කොළද එසේම පිරිසිදු කරගෙන තමාගේ වට්ටියේ බුලත් කොළ 21, 54 හෝ 108ක් තැබිය හැකිය. කොළේ නැට්ට උඩට හිටින්නට වට්ටිය පුරා අතුරා හොඳම තත්වයේ තැඹිලි ගෙඩියක් හෝ පොල් ගෙඩියක්ද තැබිය යුතුයි. බොහෝ අය තෝරා ගන්නේ සුවඳ ගහන පළතුරුයි. අන්නාසි, අඹ, දෙලුම්, දොඩම්, වරකා, ඇපල්, මිදි, උක්, නාරං, පේර, දිවුල් යනාදීට වැඩි තනක් ලැබෙනවා. මේ හැම පළතුරකම ඇස්ස උඩිනුත් යටිනුත් ඉවත් කිරෙනවා. පූජා වට්ටියේ කටයුතු එයින් හමාරවන්නේ නැහැ. හඳුන් කෝරු, පඳුරු, කපුරු තබා එයට උඩ පිරිසිදු මල් මාලයක් දෙක් කර අවසානයේදී සුදු පිරිසිදු රෙද කඩකින්ද වසා දමනවා. මේ වට්ටියට පැරණි කාලයේ තැබූ කාසි වෙනුවට දැන් පඳුරු ලෙස තබන්නේ නෝට්ටුයි. සමහර ධනවතුන් 5000 නෝට්ටු 2-3 තබා තම සමාජ තත්ත්වය පෙන්වන සමගම දෙවියන්ගෙන් වැඩි දේවල්ද බලාපොරොත්තු වෙනවා. ඇත්තටම වට්ටියට තැබිය යුත්තේ ලෝහමය පඳුරු මිස කඩදාසි නෝට්ටු නොවන බව වැඩිහිටියෝ පවසනවා. ජනප්‍රිය දේවාලවල එකතු වෙන මේ ධන සම්භාරය අයිතිවන්නේ කපුවන්ටත් ඒවා භාරය නිලබේලාටත් බව නොරහසක්. මේ ළඟදී කතරගම දේවාලයේ බස්නායක නිලමේත් කපුරාලලා අතරත් ඝට්ටනයක් ඇති වූ පසු බෞද්ධ භාරකාර කොමසාරිස්තුමා මැදිහත් වී එම අවුල විසඳීමේදී නිලමේතුමාට වසරකට 100,000 එනම් කෝටි 5 මුදලක් දේවාලයේ අර මුදලට බැර කිරීමටත්, 1 මාසයක් තේවාව සිදු කරන කපු මහතෙකු එම අර මුදලට මාසකට 120,000 වීමටත් එකඟ වූ බව පහුදේ වාර්තා වුණා. මෙයින් ඔබට පෙනෙනවා ඇති මහජනයා කෙතරම් මුදල් කන්දරාවක් පුද පූජාවන් උදෙසා පූජා කරනවාද කියලා. ඇත්තටම මේ පූජා අවශ්‍යද? ඒ වාගේ ප්‍රශ්නයකට උත්තර සැපීමට අපට සුදුසු නැහැ. මුදල් පමණක් නොවේ බැතිමතුන් රිදී රන් මුතුමැණික් ආභරණ යනාදියත් පුද කරනවා. මේ වාගේ ඉල්ලමක් පෑදෙන නිසා නොවේද බස්නායක නිලමේ තනතුරට මුදල් වියදම් කර මහා තරඟයකට පිවිසෙන්නේ? පැරණි කාලයේදී පරපුරෙන් පරපුරට ආ බස්නායක නිලමේ තනතුර ඉංග්‍රීසි පාලකයන් සමග ඡන්දයක් මගින් තෝරා ගන්න ලැබුවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් කතරගම කිරිවෙහෙර, වැඩිහිටි කන්ද විහාරය, සෙල්ල කතරගම මහසෙන් විහාර යනාදී විහාරවල නායකයන්ද මේ ඡන්ද විමසීමට හවුල් වෙනවා. මේ දේවාල මුදල මෙන්ම පූජා වට්ටිවලට යෙදෙන පළතුරු පවා නොසිතන ආකාරයට පාවිච්චි වෙනවා. නොකැපූ හොඳ තත්ත්වයේ තිබෙන පළතුරු නැවත පළතුරු කඩයටම යනවා. නැත්තම් ඒවා දේවාලයේ අය ගෙදර ගෙනියනවා. කුණු උණු ඒවා ඒ අසල බිම් ප්‍රදේශයට දමා ඒ පළාත කුණු වී මුළු පරිසරම නරක් වෙනවා. පරිසරය දූෂණ වෙනවා. මේ ළඟදී වතපුටුව යන දෙවියන් වැඩමවන ආසනය වෙත බැතිමතෙක් රන් පවුම් 10ක රන් මාලයක් පැලඳෙව්වා. පසුවදා උදේ වන විට ඒ මත ඉමිටේෂන් මාලයක් මතුණු අතර ලක්ෂ ගණනක් වටිනා රන් මාලය අතුරුදහන් වෙලා. පසුව සොරා සොයා ගත්තත් ඔහු ඇතර බාරකාර කෙනෙක් නිසා චෝදනාවක් කර නැහැ. බෞද්ධාගමේ බෞද්ධ අදහස හා උගැන්වීම අනුව අපි කාගෙන්වත් කිසිවක් ඉල්ලා කන්නලව නොකිරීමෙන් කටයුතු කළ යුතුයි. අපි අපගේම කර්මය හා විපාකය අනුව දිවගයන පිරිසක්. තම දිවිය මේ මහ පොළොවේදීත් එහා ලෝකයේදීත් ගත කරන්නේ තමා විසින්ම කරන ලද පළ විපාක අනුවයි. එයින් මිදිය නොහැක. දෙවියන්ට පුද පූජා කර ඉල්ලීමෙන් හෝ පිදීමෙන් හෝ මුදල් වැඩියෙන් පූජා කිරීමෙන් හෝ තම දිවිය සාර්ථක කරගන්න හැකි වේදයි සැකයක් මතුවෙනවා.
දකින්නැති වනත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහා මුදුරු අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ සිටි අපේ මයාලු නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදුහාමුදුරු අපිත් දකින් නැති වනක් අහන් නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ
ඇමරිකාවේ ප්‍රථම මානසික රෝහල විරුද්ධ වුණේ 1773 ඔක්තෝබර් 12 වෙනිදා. ප්‍රථම වරට වැහි කබායක්, ඒ කියන්නේ රේන් කෝට් වෙළඳපළට බිහි කළේ ස්කොට්ලන්තයේ වැසි චාල්ස් මැකින් ඩොෂ් මහතායි. ඒ 1823 ඔක්තෝබර් 12 වෙනිදා. ඔහු රසායන විද්‍යාව ප්‍රගුණ කළ තැනෙක් නිසා නොයෙක් දෑ සොයා ගැනීමටත් නිෂ්පාදනය කිරීමටත් පෙළඹුණා. මුල් වලට ජල රෝධක නැත්නම් දිය නාලන රෙදි වර්ගයක් සෑදුවා. අදට ජලරෝධක රෙදි වලට භාවිතා කරන්නේ ඔහුගේ මැකින් ටොෂ් යන නමයයි. විධායක නිවස ලෙස හැඳින්වුණු ඇමරිකන් ජනාධිපති නිවස ධවල මන්දරයේ ලෙස 1901 ඔක්තෝබර් 12 වෙනි දින එවකට ජනපති තියඩෝ රූස්වෙල්ට් විසින් නම් කරනු ලැබුවා. අදටත් එම නාමය වලංගුයි. ඇමරිකන් නාවික හමුදාව බිහි වුණේ 1775 ඔක්තෝබර් 13 වෙනිදායි. ඒ වසර 242කට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව බිහි වුණේ 1950 දෙසැම්බර් 9 වෙනිදායි. මුල්ම ශ්‍රී ලාංකික සිංහල නාවික හමුදාපති වුණේ රිය ඇඩ්මිරල් රොයිස් ඩිමෙල් මහතායි. නාවික ආදර්ශ පාටය රටවට බැඳි රන් වැට යනුයි. සිවිල් අයිතිවාසිකම් නායක කනිටු මාටින් ලූතර් කිං මහතා නොබෙල් ත්‍යාගය දිනූ පසු එම මුදල සම්පූර්ණයෙන්ම සිවිල් අයිතිවාසිකම් සටනේ පුරෝගාමී සංවිධානයට තෑගි දුන්නා. ඒ වුණේ 1964 ඔක්තෝබර් 14 වෙනිදා. ඇමරිකාවේ ප්‍රථම විනිස්සුරුපති ධූරයට ජෝන් ජේ පත්තුනේ 1789 ඔක්තෝබර් 19 වෙනිදා. ශ්‍රී ලංකාවේ මුල් විනිස්සුරුපති ලෙස කොඩ්රින්ටන් එඩ්මන්ඩ් කැරින්ටන් කටයුතු කළේ 1801 මාර්තු සිට 1806 අප්‍රේල් 2 වෙනිදා වෙනතෙක්. ශ්‍රී ලාංකික සිංහල ප්‍රථම විනිසුරුපති ලෙස ආත විජේවර්ධන මහතා පත්වුණේ 1949 ජනවාරි 15 වෙනිදායි. ප්‍රථම විනිසුරුපති නිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පත්වුණේ 2011 මැයි 18 වෙනි දිනයි. ඇමරිකාව සහ කැනඩාව අතර දේශ සීමාව 49 වෙනි අක්ෂාංශය ලෙස පිළිගැනීමට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය තීරණය කළේ 1818 ඔක්තෝබර් 20 වෙනිදායි. ප්‍රංශයේ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලැබූ 1945 ඔක්තෝබර් 25 වෙනිදායි. එහෙත් ලාංකික කතුන්ට මේ වරප්‍රසාදය පුරුෂයන් සමගම ලැබුණේ 1931 දී. ආසියානු කාන්තාව කවදත් ඉදිරියෙන් සිටිනවා. ලෝ ප්‍රථම අගමැතිනිය බිහි කළෙත් ශ්‍රී ලංකාවයි. 1960 දී ශ්‍රී ලංකාවට ඉන්දියාව බලෙන් එවූ ඉන්දිය සාම හමුදාව යාපනය රෝහල වෙත ගොස් එහි දෙමළ ලෙඩුන් 70ක් පමණ සහ දොස්තරුන් සහ සෞඛ්‍ය සේවිකාවන්ද මරා දැමුවේ 1987 ඔක්තෝබර් 21 වෙනිදායි. දැන් කවුරුත් දොස් කියන්නේ ශ්‍රී ලංකා රණවිරු යුද හමුදාවටයි. නමුත් ඉන්දිය සාම හමුදාව කළ දේ කාටත් අමතකයි. දෙවිලි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණේ 1945 ඔක්තෝබර් 24 වෙනිදායි. වත්මන් සමාජික රටවල් 193ක්. ප්‍රධාන කාර්යාලය පිහිටුවා තියෙන්නේ නිව්යෝක් නගරයේ. ඒ ප්‍රධාන අරමුණ ලෝ පුරා සාමය ඇති කිරීමයි. රටවල් අතර ඇති ප්‍රශ්න හැකි තරම් දුරට විසඳීමයි. අනුරාධපුරයේ ගුවන් හමුදා පද්ධතියට LTTE කොටින් පහර දී එහි ගුවන් යාන 8ක් විනාශ කර තවත් 10කට අලාභ හානි කළේ 2007 ඔක්තෝබර් 22 වෙනිදායි. මේ ප්‍රහාරයට සහභාගි වූ කොටි 21 දෙනාගෙන් එක්කෙනෙක් හැර අනිත් අය මරුමුවට පත් වුණා. 1994 ඔක්තෝබර් 24 වෙනි දින ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා ඇතුළු බොහෝ දෙනෙක් මැරුවේ LTTE කොටින්. Thank you.
ගඩද අපේ ගෙදර බලාගනින් මින් ඉදිරියට රටක් නැතුව අපි ජීවත් වෙලා මොකටද රටක් නැතුව අපි ජීවත් වෙලා මොකටද හමුදාවෙන් ඉවත්තුනාම එතන අඩුව පිරවෙනවා මමජ්ජියාම පරිස්සමින් රට බේරන් ආපසු එන්න දිරිය දියන් ඔබේ කඳුළු අතින් පියාන අපේ අම්මා හමුදාවට මාව දුන්නම මාව බදාගෙන හැඬුවේ මලේ මොකටද අපේ ගෙදර බලාගනින් මින් ඉදිරියට රටක් නැතුව අපි ජීවත් වෙලා මොකටද රටක් නැතුව අපි ජීවත් වෙලා මොකටද කරදර හැකි විගසින් නිමා වුණාම අපට හැකි හොඳ විදිහට ජීවත් වෙන්න අම්මා දුන්නු මව් කිරිවල ණය බෑදෙන්න පුළුවන් නම් නුඹත් වරෙන් මාත් එක්කම අපේ අම්මා හමුදාවට මාව දුන්නම මාව බදාගෙන හැඬුවේ මලේ මොකටද අපේ ගෙදර බලාගනින් මින් ඉදිරියට රටක් නැතුව අපි ජීවත් වෙලා මොකටද රටක් නැතුව අපි ජීවත් වෙලා මොකටද
එදා බොරලැස් ගමුව ඈත අතීතයේ කෝට්ටේ රාජධානියට අයත් බොරලැස් ගමුව නම් ගම සටන්කාමී ඉතිහාසයකට මෙන්ම වාරි ශිෂ්ටාචාරයේ විශිෂ්ට නිර්මාණයක් වූ සුන්දර වැවක උරුමයෙන්ද පෝෂණය වුණා. බොරලැස් ගමුව යන නාමය සෑදී ඇති අන්දමනුව ජනකතා බිහිවෙලා තියෙනවා. මේ ගම කෝට්ටේ රාජධානියට ඉතා සමීප නිසා සතුරු හමුදාවලට මුහුණ දීමට රජතුමා මෙම ප්‍රදේශයේ බල රැස් කිරීම හේතුවෙන් බලරැස් ගම බොරලැස් ගමුව වුණා. තවත් කතාවක් අනුව වැටහෙන්නේ කෝට්ටේ විජයබා රජුගේ කාලයේදී තම පුතුන් තිදෙනා වූ බුවනෙකබාහු මායදුන්නේ සහ රයිගම් බණ්ඩාර යන කුමරුන් හට ක්‍රීඩා කරන්නට වගේම විවේක ගන්නට සකස් කළ භූමිය බොරලැස් ගමුව වූ බවයි. ඒ අනුව බොරළු අස්කර භූමිය සකස් වුණු නිසා එයට බොරළු අස්කර ගම බොරලැස් ගමුව වූවාලු. ඒ කොහොම වුණත් කෝට්ටේ යුගයේදී කෘෂිකර්මාන්තය නගා සිටුවීමට විශාල දායකත්වයක් බොරලැස් ගමුවෙන් ලැබුණා. කැස්බෑව වැව, කටුවැල, බොරලැස් ගමුවැල ආශ්‍රිතව දෙහිවල, අත්තිලිය, බෙල්ලන්විල ප්‍රදේශවල විශාල වෙල් යායවල් ඇති වී ගොවිතැන් බහුලව පැවතුණා. කෝට්ටේ යුගයේදී සාහිත්‍යමය කටයුතු දියුණු අතර ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයෙන් ක්‍රේන්දස්ථානය වූ පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙනෙන් බෞද්ධාගමේ දියුණුව පෙන් වූ බෙල්ලන්විල රජමහා විහාරයත් එදා බොරලැස් ගමුව දීප්තිමත් කළා. කෝකිල සංදේශයේ සුනිත්‍රා දේවි පිරිවෙන ගැන මෙහෙම කියවෙනවා. සඳදල නල විසිරුණු සමානි සඳ දෙව් දුලඹ පැලඹර දිසි වසානි වැද නිදි ගන්නට සහයුරු වෙල පියානි සෙජනුඹ වසන් මෙහෙරේ පෙපිලියානි. සිංහල රජ කාලේ සරුවට තිබී මේ ගම පෘතුගීසීන් ලන්දේසීන් පාලන යුගවලදී පිරිහුණා. රජය ගම සහ වැව ගැන උනන්දුවක් දැක්වුවේ නැහැ. නමුත් ඉංග්‍රීසි පාලනය යටතේදී 1884දී බොරලැස්ගමුවව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තා. ඒ කාලයේ ත්‍රිකුණාමලයේ සිටි වාරිමාර්ග ඉංජිනේරුවා බොරලැස්ගමුවට කැඳවා ඔහුගේ උපදෙස් මත වැව හාරලා වැව් බැම්ම උස්සලා කුඹුරු ගොවිතැන් වලට ක්‍රමවත් ජල සැපයුමක් ලබා දී තිබෙනවා. වැවේ ආරක්ෂාව වෙනුවෙන් වෙල් විධානය කෙනෙක් පත් කළා. ඔහුට පැවරුණු ප්‍රධාන කාර්ය වුණේ වැව පාලනය කිරීමත්, ජලය නිසි පරිදි කුඹුරු වලට මුදා හැරීමත්, කුඹුරු වලින් රජයට බදු අය කර ගැනීමත්. වැවේ වටිනාකම දැනගත් ඉංග්‍රීසි පාලකයෝ වැවට ඩයිනමයිට් දමා මාළු මැරීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. ආණ්ඩුවෙන් පත් කළ වෙල් විධානයේගේ නම ඩොන් ජෝසෆ් යහම්පත් කරුණාරත්නයි. ගම්වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැනයි. මේට අමතරව අඹ වගාවක්ද තිබිලා තියෙනවා. කරත්ත වලින් තමයි තමන්ගේ භෝග වගාව කොළඹට ගෙන ගියේ. පන් කර්මාන්තයේ පැදුරු විවීම, රේන්ද විවීම, මාගල් මලු යනාදී නිපදවීමත් කෙරුණා. අදටත් මේ ප්‍රදේශයේ රේන්දවත්ත නමින් පෙදසක් තිබෙනවා. ගඩොල් කැපීමත් තවත් කර්මාන්තයක්. පොල් ගස් හැම ගෙදරකම ඉඩමේ තිබූ නිසා පොල් තෙල් හිඳීම, පොල් අතු විවීම කෙරුණු අතර ගව පාලනයද හොඳින් කෙරුණා. බොරලැස්ගමුවේ වේරහැර ප්‍රදේශයේ පිඟන් මැටි පසු කලක පිළියන්දල පිඟන් සංස්ථාවට ලබා ගත්තා. රබර් වගාව, කුරුඳු වගාවද පැතිරුණා. අදටත් රබර් වත්ත, කුරුඳු වත්ත කියා ප්‍රදේශ තියෙනවා. දැන් නම් ඒව තුල තිබෙන්නේ නවීන ගෙවල්. මේ ගමේ කෙකටියේ නෙළුම් මල, දිය හබරල, ඕලු දඬු යනාදී ජල පෝෂක පැලෑටිද තිබුණා. මෙම ගමින් වර්තමානයේ බිහිවුණු වියතුන් සහ කලාකරුවන් අතරට මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමි, මහා කවි ජී.එච්. පෙරේරා, චන්ද්‍රරත්න මානවසිංහ ගත්කරු, සෝමවීර සේනානායක, නිලි දමිතා අබේරත්න, ගායිකා මාලිනි බුලත්සිංහල, සිනමා නළුහා අධ්‍යක්ෂක තිස්ස අබේසේකර ප්‍රසිද්ධ ගන්නවා. අතීතයේ මේ ගම පුරා තිබී දැවැන්ත ගස් ආශ්‍රයෙන් හන්දිවලට නම් ලැබුණා. එදා බොරලැස් ගමුව හන්දියට කීවේ නාගස් හන්දිය කියලයි. කොස්ගස් හන්දිය, දිවුල්ගස් හන්දිය, දෙල්කඳ හන්දිය, පේරගස් හන්දියයින් සමහරක්. බොරලැස් ගමුවට එදා ගම් 13ක් අයිති වුණා. දිවුල් පිටිය, පැපිලියාන්, බෙල්ලන්විල, බෙල්ලන්තර, අත්තිඩිය, රත්තන පිටිය, නිකපේ, කටුවාවල, නීලම්මහර, වේරහැර, ගොඩිගමුව, ඇඹිල්ලවත්ත, එගොඩවත්ත යනාදියයි. අදටත් බෙල්ලන්විල පෙරහැර ඉතාමත් ආකර්ෂණීය අන්දමට ඇසල කාලයේදී වීදි සංචාර කරනවා.
වගේ මේ ගමේ
ගයා ගීත යන ගමේ නෙලි දුව පෙන ඉඳන සෙල්ලම් කලේ ඔහු සමගින්
දවසක් මා හට තැලුවා දැක මට මතකයි හැඬුවා මාසනීපෙන් සිටියම දවසේ ඇඳ ළඟ මුළුරේ හිටිය අපි දෙදෙනයි එකට පාසල් ගියේ ගසෙවනේ ඉඳන් පාඩම් කළේ ඒ සමගින් නිදා ඒ මාතම අද නැතුවා වගේ මේ ගමේ
ගය ගීතයන් ගමේ
මහජන උද්ඝෝෂණයන්ට මුල්වන වර්තමානයේ ඔබට දකින්න ලැබෙන ප්‍රධානතම දුම්රිය නැවතුම් පොළවන කොළඹ කොටුවේ දුම්රිය පොළ විවෘත වුණේ 1917 ඔක්තෝබර් මාසයේදී. එවකට ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී ජී.පී. ග්‍රීන් මහතාගේ අයිතින් විවෘත වුණු මේ දුම්රිය පොළ ගොඩනගා ඇත්තේ එංගලන්තයේ මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය පොළ අනුකරණය කරමින්. සියවෙනි සංවත්සරය මේ ළඟදී පැවතුණා. අපගේ ක්‍රිකට් ලොව ජනප්‍රිය ක්‍රීඩකයන් කීප දෙනෙකු උපන්නේ ඔක්ටෝබර් මාසයේ. අනුර තෙන්නකෝන් 1946 ඔක්ටෝබර් 29, සනත් කළුපෙරුම 1961 ඔක්ටෝබර් 22, රෝයි ඩයස් 1952 ඔක්ටෝබර් 18, අරවින්ද ඩි සිල්වා 1965 ඔක්ටෝබර් 17, තිලකරත්න දිල්ෂාන් 1976 ඔක්ටෝබර් 14, ලෝක ප්‍රසිද්ධ කුමාර් සංගක්කාර 1977 ඔක්ටෝබර් 27. අපි ඔවුන්ට ජය හා සුබ පතමු.
ලෝ සම්මත වේලාව ග්‍රිනිච් මීන් ටයිම් ඇරඹුණේ 1884 ඔක්තෝබර් 13 වෙනිදා. අදටත් රටවල්වල වේලාව ගණනය කරන්නේ GMT වේලාව ඇසුරෙන්. එතන දේශාංශය බිංදුව ලෙසට ගණන් ගැනෙනවා. ඔස්ට්‍රේලියාවේ පැරණිතම විශ්වවිද්‍යාලය වන සිඩ්නි විශ්වවිද්‍යාලය විවෘතුනේ 1852 ඔක්තෝබර් 11 වෙනිදා. මෙම සරසවියේ නොබෙල් ත්‍යාගීලාභින් 5 දෙනෙක් බිහි වී තියෙනවා. ලෝ උසස්ම විශ්වවිද්‍යාලය 10 අතරට මෙයත් වැටෙනවා. වර්තමාන අගමැති මැල්කම් ටර්න්බුල් මහතාද මෙම සරසවියේ උපාධිධාරියෙක්. ප්‍රථමයෙන්ම ගුවන් යානයක ගමන්ගත් ඇමරිකන් ජනාධිපතිවරයා වුණේ තියඩෝ රූස්වෙල්ට් මහතායි. රයිට් සහෝදරයන්ගේ නිපැයුමක එතුමා ගමන් ගත්තේ විනාඩි 4ක් පමණයි. ඓතිහාසික සිද්ධිය වුණේ 1910 ඔක්තෝබර් 11 වෙනිදා. ලෝ සුප්‍රකට විශ්වවිද්‍යාලයක් වන ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලය බිහි වුණේ 1701 ඔක්තෝබර් 10 වෙනිදා. එවකට විසුදානාධිපති එලිහු යේල් මහතා සිහිවීම පිණිස ඔහුගේ නම මෙම සරසවියට යොදාගෙන තියෙනවා. 1948 දී ඊශ්‍රායල් රජය බිහි කිරීම උදෙසා මහත් පරිශ්‍රමයක් දැරූ පසුව අගමැති වූ ඊශ්‍රායලයේ පියා ලෙස හැඳින්වුණු බෙන් ගුරියන් පෝලන්තයේදී උපත ලැබුවේ 1888 ඔක්තෝබර් 16 වෙනිදා. චීනය ඔවුන්ගේ මුල්ම න්‍යෂ්ටික බෝම්බය පුපුරවා අත්හදා බැලුවේ 1964 ඔක්තෝබර් 16 වෙනිදා. මෙයින් පසු චීනය ලොව න්‍යෂ්ටික බලවතුන් අතර 5 වැනි තැන ගත්තා. ඇල්බර්ට් අයින්ස්ටයින් නැමති මහා ජර්මානු විද්‍යාඥයා නත්සි ජර්මනියෙන් පැන ගොස් ඇමරිකාවට පැමිණි 1933 ඔක්තෝබර් 17 වෙනිදා. ඔහු තමා ඉදිරියේදී න්‍යෂ්ටික බෝම්බ සෑදීමට ඇමරිකාවට අත දුන්නේ. ඉතින් දයබර ජන්ම භූමිය අසන්නෙනි, කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලා ඇවිත්. අද ජන්ම භූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬදායකත්වය ප්‍රීතිමුතුගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා ඔබ සමග මෙතෙක් වෙලා රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවනතුරු ඔබට සුබදායි රාත්‍රියක්.